ආදරණීය දුවේ පුතේ සුපුරුදු පරිදි අදත් අපි සෞදානම් වන්නේ අපොස උසස් පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය යටතේ වන මාතෘකාවක් සාකච්ඡා කිරීමටයි. මෙහිදී අද මම තෝරගත්තා ඔබේ අපොස උසස් පෙළ විභාගයට ලැබෙන අනිවාර්ය ප්‍රශ්නයක් වන සන්දර්භ සටහන් කියන කොටස. සන්දර්භ සටහනක් ඇඳීමට ඔබට ලැබෙනවා. මේක ලැබෙන්නේ රචනා ප්‍රශ්නයේ දෙවන කොටසේදී. බොහෝ විට මේක වරින් වර විවිධ විදිහට ඇවිල්ලා තිනවා. මුල් කාලේදී ඔබට මේ ප්‍රශ්නය ලබා දුන්නේ යම් කිසි සංසිද්ධියක් දීලා ඒකට සම්පූර්ණ සන්දර්භ සටහන අඳින්න ඔබට අවස්ථාව දුන්නා. ඒ වගේම පසු කාලීනව මේක තව තුරටත් විශේෂණය වුණා. සන්දර්භ සටහනක් දීලා ඔබට ඒකේ යම් යම් හිස්තැන් පුරවන්න ඔබට අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම මේ ආකාර දෙකටම ඔබට ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න පත්‍ර පරිශීලනය කරනකොට ඔබට දකින්න පුළුවන් වෙයි. එහෙනම් අපි පළමු මේ වගේ ප්‍රශ්නයකට උත්තර දීලා කොහොමද ඔබේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය, ඒ කියන්නේ මේ ප්‍රශ්නය පළවෙනි කියන්නේ ව්‍යුහගත කොටසේ දෙනවා නම් ඔබට ලකුණු 10ක ප්‍රශ්නයක් වෙනවා. අපිට රචනා කොටසේ දෙනවා නම් මේක ලකුණු 15ක ප්‍රශ්නයක් වෙනවා. එතකොට මේකෙදී ඔබට කරුණු ටික හරියට අවබෝධ කරගත්තොත් සම්පූර්ණ ලකුණු ලබා ගැනීම ඉතාම පහසුයි. ඒ නිසා අපි සාකච්ඡා කරමු. පළමුවෙන්ම මම මේකට තෝරගත්තේ 2015 අපොස උසස් පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ප්‍රශ්න පත්‍රයේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නය. ඔබ ගාව තියෙනවා නම් ප්‍රශ්න පත්‍ර, ඔබට ඒක මේ ගමන්ම සාකච්ඡා කරනකොට ඔබ සමීපයට ඒක අරගෙන පුළුවන් මාත් එක්ක මේ සන්දර්භ සටහන අඳින්නේ කොහොමද කියලා ඒක අභ්‍යාසය දෙන්න. ඒතර මේකදී ඔබ මූලිකව දැනගන්න ඕනේ සන්දර්භ සටහනක තියෙන කොටස් මොනවාද කියලා. මම නිකම් ප්‍රශ්න ඉස්සෙල්ලාම කියවන්නම්. ඔබ බලන්න පහත විස්තර කෙරෙන පුස්තකාල පද්ධතියේ දල විශ්ලේෂණයක් පෙන්වීමට සන්දර්භ රූප සටහනක්. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ කන්ටෙක්ස් ඩයග්‍රෑම් කියලා. ඒතර සන්දර්භ රූප සටහනක් අඳින්න ඔබගේ රූප සටහනේ පවතින බාහිර භූතාර්ථ සහ දත්ත ගැලීම් පැහැදිලිව පෙන්වන්න. ඔබ විසින් ගන්නා ලද පිළිගත හැකි උපකල්පන වෙතොත් ප්‍රකාශ කරන්න. දැන් එතකොට ඔබට ප්‍රශ්නෙම දීලා තියෙනවා. එහෙනම් මේ සන්දර්භ සටහනේ තිබිය යුතුයි බාහිර භූතාර්ථ සහ දත්ත ගැලීම් කියලා. එතකොට සන්දර්භ සටහනක තියෙන්න පුළුවන් ওই කොටස් දෙක විතරද? ඔබට පුළුවන් එහෙනම් මතක් කරගන්න සන්දර්භ සටහනක් කියන්නේ අපි යම් කිසි සංසිද්ධියක් දෙස අපිට පුළුවන් ඒකේ ගැඹුරට නෙමෙයි මේකේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා අපි යම් කිසි සංසිද්ධියක් පිළිබඳව ආයතනික සිදුවෙන ක්‍රියාවලියක් පිළිබඳව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිරීක්ෂණය කරාම අපිට මතු පිටින්ම පෙනෙන ස්වરૂපය අපි ගත්තොත් අපි ඒක හඳුන්වනවා. يعني පළමුවෙන්ම අපිට දකින්න තියෙන ස්වરૂපය ඕක සන්දර්භ සටහනක් කියලා අපි හඳුන්වනවා. ඉන්පසු අපිට පුළුවන් ඕක තව දුරටත් විශ්ලේෂණය කර කර ඒකේ තියෙන එක එක ක්‍රියාවලි විශ්ලේෂණය කර කර තව දුරටත් ওই පද්ධතිය ඇතුළට යන්න පුළුවන්. එහෙම වුණාම ඔබ මේ දකින්න සන්දර්භ සටහන ඔබට පුළුවන් පළමු මට්ටමේ සන්දර්භ සටහන, දෙවන මට්ටමේ කිය කියා දත්ත ගැලීම් සටහන් විදිහට ඔබට මේක විස්තරණය කර ගැනීමට අවස්ථාව තියෙනවා. හැබැයි බොහෝ විට අපිට ඔබට ලැබිලා තියෙන්නේ පසුකී විභාග ප්‍රශ්න පත්‍රවලදී මූලිකව ඔබට ලැබිලා තියෙන්නේ සන්දර්භ සටහනක්. හැබැයි ඔබ මේක අවබෝධ කරගත්තොත් සංකල්පේ ඔබට පුළුවන් යමක් සුවිශේෂීකරණය කරන ලද අර කතා කරපු අනික් මට්ටමේ සටහන් වලටත් යන්න. එතකොට දරුවනේ මේකේ සම්පූර්ණයෙන්ම තියෙන ඔබට ලකුණු ලබා ගන්න ඔබට තියෙන්නේ නිවැරදිව මේ රූප සටහන ඇඳීම. ඒ වගේම මේ රූප සටහන නිවැරදිව ඔබට නම් කරන්න ඕනේ. අපි කලින් පාඩමක කතා කරපු අර මතකද ඔබට දත්ත සමුදාය කියන පාඩම සම්බන්ධව අපි කතා කරා. අපිට තිබ්බා entity relationship diagrams කියලා. අන්න ඒ වගේම තමයි මේ context diagrams වලටත් ඔබට සම්පූර්ණ ලකුණු ටික ලබා ගන්න පුළුවන් මේ රූප සටහන් අඳින විදිය හොඳට අධ්‍යයනය කරොත්. හරි, දැන් අපි බලමු. එහෙනම් මේකෙදි තියෙන ප්‍රධානම මේ වගේ අවස්ථාවක අපිට තියෙන්නේ එතකොට භූතාර්ථ කියලා ඔබට දැන් හම්බුණා බාහිර භූතාර්ථ, නැත්නම් අපි කියන ඔකට external entities කියලා තිබ්බා. ඊළඟට දත්ත ගැලීම්. දැන් අපි මේවා අපි ප්‍රනිකං අපි මේකේ ප්‍රධාන වර්ගය කිව්වොත් මේවා දත්ත ගැලීම් සටහන් තමයි. දත්ත ගැලීම් සටහන් වල මූලිකම ආකාරය මතු පිටින් පෙනෙන ආකාරයට තමයි අපි එතකොට සන්දර්භ සටහනක් කියලා කියන්නේ. ඕක අපි අර කතා කරපු විදිහට උපබෙදින් වලින් දැක්වොත් අපිට පුළුවන් තව ටිකක් එක පොඩ්ඩක් විස්තර කරොත් අපිට ඒක කියන්න පුළුවන් පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහනක්. තවත් ටිකක් ගැඹුරට විස්තර කරොත් දෙවන මට්ටමේ දත්ත ගැලීම් සටහනක්. ඒ විදිහට පහළට පහළට යන්න පුළුවන්. මතු පිට ඉඳන් ඇතුළාන්තය දක්වා අපිට පද්ධතිය විස්තර කරගන්න, සංසිද්ධිය විස්තර කරගන්න මේ හරහා පුළුවන්කම තියෙනවා. එතකොට මේකේ මූලිකම තියෙන්නේ එහෙනම් බාහිර භූතාර්ථ. භූතාර්ථ අපිට අපි දක්වන්නේ ඉලිප්සයකින්. එතකොට ඉලිප්සයක් මගින් තමයි භූතාර්ථයක් දක්වන්නේ. ඊළඟට අපිට මේකේ තියෙනවා අපිට මේ දකින්න තියෙනවා දත්ත ගැලීම්. එතකොට දත්ත ගැලීමක් අපි දක්වන්නේ ඊතලයක් මගින්. හරිද? දත්ත ගැලීමක් අපිට අපි ලකුණු කරන්නේ ඊතලයක් මගින්. ඊළඟට දැන් මේ මෙන්න මේවා තමයි ඔබ හොඳටම මතකයේ තබා ගන්න ඕන කරුණු. මොකද මේවට තමයි එතකොට ඔබට ලකුණු ලැබෙන්නේ. මේ අඳින රූප සටහනේ මෙන්න මේ කොටස් වලට තමයි හොඳට තියෙන්නේ ලකුණු ලබා ගන්න අපිට පුළුවන් වෙන්නේ. ඊළඟට මේකට සම්බන්ධ වෙන පාඩම තමයි ඔබේ තොරතුරු පද්ධති පාඩම. එතකොට මේකෙදි ඒ තොරතුරු පද්ධති පාඩමේ බොහෝ විට ඔබට මේ මට්ටමේදී සන්දර්භ සටහන මට්ටමේදී බොහෝ විට යම්කිසි පද්ධතියක් ගැන ඔබට විස්තරයක් කරනවා. එතකොට ඒ වගේ වෙලාවට එන්න ඒ අපිට පුළුවන්කම තියෙනවා එන්න ඒ පද්ධතිය අපිට අඳින්න පුළුවන්කම තියෙනවා ඍජු කෝණාශ්‍රයකින්. එතකොට ඔබට සරලව කිව්වොත් මෙන්න මේ කොටස් තුන විතරයි මේකේ ඔබට තියෙන්නේ. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඒ වගේම බාහිර භූතාර ඒ පද්ධතිය තමයි ඍජු කෝණාශ්‍රයෙන් දක්වන්නේ. එතකොට පද්ධතියක් ඒ විදිහට දක්වනවා, බාහිර භූතාර්ථ ඉලිප්සයක් විදිහට දක්වනවා, ඊළඟට දත්ත ගැලීම් අපි ඊ තලවලින් දක්වනවා. එතකොට අපි බලමු එහෙනම් මේකේ දීලා තියෙන සංසිද්ධිය. මේකේ කියනවා ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය ගේ වරහන් ඇතුලේ තියෙනවා NITL කියලා. එතකොට National Information Technology Library කියලා අපිට හිතන්න පුළුවන්. ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය එහි පරිශීලකයන්ට මාර්ගගතව පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය මගින් විද්‍යුත් පොත් ලබා දෙයි. හරි, දැන් ඔන්න ඔබට මේකේ සිදුවෙන සංසිද්ධිය පැහැදිලි කරගන්න. එහෙනම් ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය කියලා ආයතනයක් තියෙනවා. ඒ ආයතනයට සම්බන්ධ වෙන පරිශීලකයන්ට පුළුවන් මාර්ගගතව පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතියට තමයි ඔවුන් සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වෙලා ඒ හරහා පරිශීලකයන්ට එහෙනම් පුළුවන්කම තියෙනවා e-books එහෙමත් නැත්නම් විද්‍යුත් පොත් ලබා ගන්න. දැන් ඔන්න එහෙනම් ඔබට මෙතනදී පැහැදිලි ඔන්න එහෙනම් පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය කියලා දෙයක් සඳහන් වුණා. හරි, අපි බලමු තවදුරටත් එහෙනම් මොකද්ද තියෙන්නේ. දැන් එහෙනම් මේ ගමම්ම කියවගද්දි හිතන්න පුළුවන් හරි එහෙනම් ඔන්න එක පද්ධතියක් මේකේ නම කිව්ව. මොකද්ද? පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය. වරහන් ඇතුළේ මේක කෙටි යෙදුමක් දාලා තියෙනවා LIPS LIPS කියලා. එහෙනම් ඔන්න පටන් ගන්නකොටම ඕනම් පුළුවන් එහෙනම් කඩදාසියක් අලුත් කඩදාසියක මැද අපිට සලකුණු කරගන්න පුළුවන් ඍජු කෝණාශ්‍රයක් ඇඳලා ඒ ඍජු කෝණාශ්‍රයේ මැදේ අපි ලියනවා LIPS නැත්නම් ඔබට ලියන්න පුළුවන් පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය කියලා. නමුත් මෙතනදී ඔබේ මාධ්‍ය කුමක් වුවත් ඔබේ ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේ පද්ධතිය ගැන කෙටි යෙදුම ඔබ සඳහන් කිරීම ප්‍රමාණවත්. නැතුව අපි සිංහල මාධ්‍යයෙන් කරනවා කියලා අර පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය කියන එකම ලිවිය යුතු නෑ මෙතනදී. මොකද ඔබේ ප්‍රශ්න පත්‍රයේ ඒ යෙදුමක් තියෙන නිසා. ඕනනම් ඔබට පුළුවන් පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය කියලා ලියන්න. එතකොට ඊට පස්සේ ඡේදෙ විස්තර කරනවා මේ සංසිද්ධියේ මේ කොහොමද වැඩ කටයුතු වෙන්නේ කියලා. කියනවා ලිප්ස් හි සමාජිකයෙකු වීමට. ලිප්ස් කියලා කිව්වේ එතකොට පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය ගැන. ලිප්ස් හි සමාජිකයෙකු වීමට පුද්ගලයෙකු අයදුම් පතක් NITL වෙත ඉදිරිපත් කළ යුතු වේ. දැන් එහෙනම් දැන් මේකේ සමාජිකයෙක් වෙන්නේ කොහොමද කියලා කියනවා. හැමෝටම ගන්න බෑ මේ මාර්ගගතව විදුලි පොත් හැමෝටම ගන්න බෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? අපි පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක් මොකද කරන්න ඕනේ? අර ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය කියලා අපි කලින් කිව්වේ ආයතනයක් NITL කියලා, ඒ ආයතනයට අයදුම් පතක් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙනම් ඔබට පේනවා එහෙනම් දැන් මේ පද්ධතිය ගැන අපි කතා කරනකොට එහෙනම් ඔන්න දැන් ඔබට බාහිර භූතාර්ථ අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ පද්ධතියට දත්ත ලබා දෙන නැත්නම් පද්ධතියේ තියෙන දත්ත ගන්න භූතාර්ථ තමයි මෙතන තියෙන්නේ සම්බන්ධ වෙන අය. එහෙනම් ඔන්න තියෙනවා එකෙනෙක් තමයි NITL. එහෙනම් ඔබට පුළුවන් ඉලිප්සයක් ඇඳලා NITL කියන එක අඳින්න. NITL කියන එක ඇඳලා අපිට කියලා තියෙන්නේ පුද්ගලයෙක්. දැන් අපේ ආයතනයට සම්බන්ධ වෙලා ලියාපදිංචි වෙලා නැති ඕනම කෙනෙක් අපි පුද්ගලයෙක් කියලා හඳුන්වනවා. එහෙනම් අපිට පුළුවන් එතෙන්ට පුද්ගලයා, මේ අපි අර කලින් කතා කරපු ගොඩාක් ER සටහන් වලට මෙතන ඔබට සම්බන්ධතා හිතෙයි සමානකම් තියෙනවා කියලා හිතේ. එහෙනම් අපි කරන්නේ ඉලිප්සයක් ඇඳලා ඉලිප්සේ දානව පුද්ගලයා කියලා. එහෙනම් ඊට පස්සේ මොකද කරන්නේ? අපිට පුළුවන්කම තියෙනවා එහෙනම් පුද්ගලයා මොකද්ද කරන්න ඕනේ? සමාජිකයෙක් වෙන්න නම් පුද්ගලයා අයදුම් පතක් ඉදිරිපත් කරන්න ඕනේ NITL එකට. හරි. එහෙනම් ඔබට පුළුවන් දැන් එහෙනම් දැන් මෙතනදී අපි දත්ත ගැලීම් සටහනක්නේ. අපි දත්ත ගැලීම තමයි නිරූපණය කරන්නේ. දත්ත ගැලීම් නිරූපණය කරන්නේ අපි ඊ හිසකින්. දැන් මෙතනදී මතක තියාගන්න, හැබැයි සාමාන්‍යයෙන් අපි ඊතලයක් ඇඳලා ඊතලයේ ඍජු රේඛාවක් ඇඳලා ඊ හිසක් දානවනේ. මේකෙදී අපිට අර සම්බන්ධ කරන බාහිර භූතාර්ථ දෙක ඊතලයකින් සම්බන්ධ කරනකොට අපිට පුළුවන් ඒ ඊතලයේ ඉහළින් හෝ පහළින් මේ ගමන් කරන දත්තය පිළිබඳව සඳහන් කරන්න. දැන් මොකද්ද මේකෙදී එතකොට මෙතනදී සම්බන්ධ වෙන්නේ? මොකද්ද මෙතනදී සම්බන්ධ වෙන්නේ? සමාජික අයදුම් පත නේ. සමාජිකයෙක් වෙන්න අයදුම් පතක් නෙදන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒ ඊතලයේ ඉහළින් හෝ පහළින් ඔබ ඒ ක්‍රමය අනුගමනය කරන්න. ඔබට පුළුවන් ලියන්න සමාජික අයදුම් පත. ඔබේ ඊතලයේ යොමු වෙන්න ඕනේ කොහොමද? පුද්ගලයා ඉඳන් NITL කියන. දැන් පුද්ගලයාත් එතකොට බාහිර භූතාර්ථයක්, NITL කියන්නේත් බාහිර භූතාර්ථයක්. ඒ දෙක සම්බන්ධ කරනවා ඔබ ඊතලයකින්. ඒ ඊතලයේ උඩ ලියනවා සමාජික අයදුම් පත කියලා. දැන් හැබැයි මෙතන පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගලණයක් සිදු වෙනවා නම් ඒ ඊතල ඒ දත්ත ගැලීමට යොදා ගන්න ඊතලය නිරූපණය කරන්නේ කඩ ඉරි වලින්. ඔක හොඳට මතක තියාගන්න. බාහිර භූතාර්ථ අතර දත්ත ගලණය නම් අපි නිරූපණය කරන්නේ කඩ ඉරි වලින්. හොඳයි. දැන් අපි බලමු ප්‍රශ්නේ ඉතුරු කොටස. දැන් තියෙන්නේ අපි පළවෙනි වාක්‍ය දැන් ඔබට පේනවා මම කියපු එක වාක්‍ය තමයි දෙකයි. එතනින් අපි දැන් රූපේ සටහන ගොඩ නැගීමට සන්දර්භ සටහන ගොඩ නැගීම ආරම්භ කරා. ඊළඟට කියනවා NITL මගින් මෙම අයදුම්පත් ඇගීමට ලක් කරනු ලබන අතර NITL මොකද කරන්නේ? මේ ආපු අයදුම්පත් ඇගීමට ලක් කරනවා. එය අනුමත වූවොත් ලිප්ස් වෙත ඇතුළත් කරනු ලැබේ. හරි. එහෙනම් NITL මගින් මේ පුද්ගලයා එවපු අයදුම්පත් ඇගීමට ලක් කරනවා. එය අනුමත වූවොත් ලිප්ස් වෙත ඇතුළත් කරනු ලැබේ. දැන් එහෙනම් මොකක්ද අපිට දක්වන්න පුළුවන්? අපි ඇඳගෙන තියෙනවා NITL කියන බාහිර භූතාර්ථය. එතන ඉඳලා අපේ ලිප්ස් කියන පද්ධතියට අර අපි ඇඳගත්ත ඍජු කෝණාශ්‍රයට අපි අඳිනවා ඊතලයක්. ඒ ඊතලය සාමාන්‍ය කියන්නේ කඩේරි නෙවෙයි. අපි අඳින ඍජු ඊතලයක් අපි ඇඳලා ඒකේ අපි ලියන්නේ මොකද්ද? දැන් කලින් අපි ලිව්වේ සාමාජික අයදුම්පතනේ. මේ වෙලාවේ අපි ලිප්ස් වලට ඇතුළත් කරන්නේ මොන අයදුම්පත්ද? ඇගීමට ලක් කළ අයදුම්පත්. එහෙනම් අපිට ලියන්න පුළුවන් අපිට ඒක ඇගයු සාමාජික අයදුම්පත, නැත්නම් ඇගීමට ලක් කරන ලද සාමාජික අයදුම්පත. මේවා ඔබට දැන් කියනකොට හිතනවා ඇති ඇයි මේවා පොඩි කරුණුනේ කියලා. නමුත් මෙන්න මෙතනින්නේ ඔබව මනින්නේ. දැන් ඔබ නිකම්ම අයදුම්පත අයදුම්පත කියලා මේ ස්ථාන දෙකේම ලිව්වොත් ඔබට ලකුණු ලැබෙන්නේ නෑ. මොකද ඔබ කලින් අවස්ථාවේ ලියන්න ඕනේ පුද්ගලයා ඉඳන් NITL එකට එන්නේ සාමාජික අයදුම්පත. හැබැයි NITL ඉඳන් ලිප්ස්ට ඔබ අදාන්න ඕනේ ඇගීමට ලක් කරන ලද සාමාජික අයදුම්පත. හරි. එහෙනම් ඔන්න අපි ඒ වාක්‍යයට අදාළ කොටසත් සම්පූර්ණ කරා. ඊළඟට කියනවා අයදුම්පත ඇතුළත් කිරීමෙන් අනතුරුව ලිප්ස් මගින් NITL වෙත ක්‍රියාත්මක වීමේ කේතයක් ඇක්ටිවේෂන් කෝඩ් එකක් නිකුත් කරනු ලබන අතර NITL එය අදාළ පුද්ගලයා වෙත ලබා දේ. මම නැවත වරක් කියන්නම්. අයදුම්පත ඇතුළත් කිරීමෙන් අනතුරුව ලිප්ස් මගින් NITL වෙත ක්‍රියාත්මක කිරීමේ කේතයක් නිකුත් කරනු ලබන අතර NITL එය අදාළ පුද්ගලයා වෙත ලබා දේ. හරි. දැන් එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අර ඇගීමට ලක් කරන ලද අයදුම්පත අපේ ලිප්ස් පද්ධතියට ගියාට පස්සේ එමගින් නිකුත් කරනවා ක්‍රියාත්මක වීමේ කේතයක්. එහෙනම් අපි මොකද කරන්නේ? ලිප්ස් කියන පද්ධතියේ ඉඳන් අපි දත්ත ගැලීමක් අඳිනවා. දත්ත ගැලීමට අපි ඊතලයක් අඳිනවා. ඒ ඊතලය සම්බන්ධ කරනවා ගෙනල්ලා NITL කියන බාහිර භූතාර්ථයට. ඒකේ අපිට එනගේ ඊතලයේ උඩ ලියන්න පුළුවන් මොකද්ද? ක්‍රියාත්මක වීමේ කේතය කියලා. දැන් සමහර ක්‍රමයක් තියෙනවා. ඕන්නම් දැන් මේ ඊතලය සම්පූර්ණ කරන්න නැතුව ඊතලය කොටසක් ලියලා ඒ අතර මැද ලියන්නත් ඕනනම් පුළුවන් අපිට මේ ක්‍රියාත්මක වීමේ කේතය. ඔබට පුරුදු එක ක්‍රමයක් යොදාගන්න. දැන් අර අතර මැද හිදැසක් තියලා වාක්‍ය ඛණ්ඩය ලියලා සම්පූර්ණ කරන්නත් පුළුවන්. නැත්තම් ඒක උඩ. හැබැයි හොඳට මතක තියාගන්න මේ රූප සටහනේ දැන් ඔය අතර මැද ඊතල දිගේ වචන ලියන්න වෙනවනේ ඔබට. ක්‍රියාත්මක වීමේ කේතය, සාමාජික අයදුම්පත, ටිකක් දිග වචනනේ. ඒ නිසා රූප සටහන පොඩ්ඩක් හොඳට කඩදාසිය ලොකුවට අඳින්න. නැත්තම් අපි දකින්නේ ඔබ ඉතින් අර රූප සටහන ඇඳලා චූටි අකුරු වලින් ඔය හිස්තැන් තියෙන තැනක ඔයව ලියන්න යනවා. එතකොට සමහර විට ඔබේ අකුරු අපිට නොපැහැදිලි වෙන්න පුළුවන්. ඔබ ලියන්න එහෙම යනකොට වැරදෙන්න පුළුවන්. මොකද ඔබට ලකුණු හම්බු වෙන්නේ මේ අඳින සංකේත සහ ඔය ලියන වචනවලට. ඒ නිසා ඔය ඒකයි මං කියන්නේ අලුත් කඩදාසියක් අරගෙන හොඳට ඉඩ තියන්න. මේ ඔය දැන් ගොඩාක් අඳින්න නෑනේ. එතකොට ඒ නිසා හොඳට ඒව අතර ඉඩ තියාගන්න. ඉඩ හොඳට තියාගත්තම ඔබට පැහැදිලිවර ඊතල වලට ඉහලින් හොඳ ලස්සනට ඒ ඊතල හොඳට රූල එකක් පාවිච්චි කරන්න. රූල එකක් පාවිච්චි කරලා ඔය ඊතල අඳින්න. මොකද මේ ඔබේ වැදගත්ම විභාගයනේ ඕකට ඔබ. ඒ නිසා මේ නිකන් ඔහේ ඉරි කෑල්ලක් ඇඳලා ඊතල භාගෙට ගහලා ඒවා තමයි අපි දකින්නේ. හොඳ ලස්සනට රූප සටහන ඊතලේ ඇඳලා ඊතලයට උඩින් ලියන්න ක්‍රියාත්මක වීමේ කේතේ. එතකොට මේ ඊතලයේ දිශාව වැදගත්. මේකේ ඉන්නේ ලිප්ස් ඉඳන් NITL වෙත. ඊට පස්සේ කියනවා මේක ආවට පස්සේ මොකද කරන්නේ? NITL එය අදාළ පුද්ගලයා වෙත ලබා දෙයි. එහෙනම් මොකද වෙන්නේ? NITL ඉඳන් ආපහු යනවා කඩ ඉරිවලින් අඳින ලද ඊතලය කාටද? පුද්ගලයා වෙතට. දැන් ඔන්න පුද්ගලයා වෙත අපි අර ක්‍රියාත්මක වීමේ කේතය ලබා දෙනවා. හරි, දැන් අපි යමු එහෙනම් ඊළඟ වාක්‍යයට. මෙම කේතය ලද පසු ඕනෑම පුද්ගලයෙකු ලිප්සි සාමාජිකයෙකු බවට පත්වේ. එහෙනම් ඔන්න දැන් නිකම්ම කලින් හිටපු පුද්ගලයා මේ කේතය ආවට පස්සේ ආයේ තවදුරටත් පුද්ගලයා කියන බාහිර භූතාර්ථය නෙවෙයි. යා මොකද වෙන්නේ? යා මේ ලිප්සි සාමාජිකයෙක් බවට පත් වෙනවා. එහෙනම් අපිට ඔන්න තව අලුත් බාහිර භූතාර්ථයක් එනවා සාමාජිකයා කියලා. බලමු අපි යාට මොන ක්‍රියාවලියද වෙන්නේ කියලා. මෙම ක්‍රියාත්මක වීමේ කේතය ලිප්ස් වෙත ඇතුළත් කිරීමෙන් සාමාජිකයෙකුට තමාගේ පරිශීලක නාමය සහ මුරපදය ලබා ගත හැකි වේ. දැන් ඔන්න එහෙනම් දැන් තමයි මේ අපේ සාමාජිකයට පුළුවන් මේ ආපු ක්‍රියාත්මක වීමේ කේතය ඇතුල් කරන්න අපේ ලිප්ස් වෙත. එහෙනම් කොහොමද අපි අඳින්නේ? අපි අලුත් බාහිර භූතාර්ථයක් අඳිනවා. ඒකේ ඇතුලේ ලියනවා මැද පරිශීලකයා කියලා. දැන් එතන ඊට පස්සේ කියනවා මෙම ක්‍රියාත්මක වීමේ කේතය ලිප්ස් වෙත ඇතුළත් කිරීමෙන් සාමාජිකයෙකුට තමාගේ පරිශීලක නාමය සහ මුරපදය ලබාගත හැකි වේ. ඉන්පසු මෙම පරිශීලක නාමය හා මුරපදය ලිප්ස් වෙත ලබා දීමෙන් සාමාජිකයෙකුට විද්‍යුත් පොත් සඳහා ප්‍රවේශ විය හැකිය. එතකොට පළවෙනියට එහෙනම් කරන්නේ ක්‍රියාත්මක වීමේ කේතය සාමාජිකයා කියලා. එහෙනම් දැන් අපි ඇඳ ගන්නවා සාමාජිකයා කියලා. අපිට පුළුවන් ඇඳගන්න බාහිර පුතාර්ථයක් ඇඳ ගන්නවා සාමාජිකයා. සාමාජිකයාගේ ඉඳන් අපි ඉතලයක් දානවා ලිප්ස් කියන ඍජු කෝණාශ්‍රයට. ඒකේ අපි ලියනවා එහෙනම් මොකද්ද? ඒ දිශාවට අපි ලියනවා ක්‍රියාත්මක කේතය. ඊළඟට එතකොට මොකද වෙන්නේ? ඒක දුන්නට පස්සේ ලිප්ස් වෙතින් ලැබෙනවා සාමාජිකයාට පරිශීලක නාමය සහ මුරපදය. එහෙනම් ලිප්ස් වල ඉඳන් ඊතලයක් එනවා සාමාජිකයාට. මෙතන සාමාජිකයා කියලා ලියන්නත් පුළුවන්, ඕනම් පරිශීලකයා කියලා ලියන්නත් පුළුවන්. අපි ලියනවා පරිශීලක නාමය සහ මුරපදය. දැන් මේක ගත්තට පස්සේ ආපහු පරිශීලකයාට පුළුවන් පරිශීලක නාමය සහ මුරපදය ලිප්ස් වෙත ලබා දීලා විද්‍යුත් පොත් ගන්න. එහෙනම් අපි සාමාජිකයා ඉඳන් ලිප්ස් වෙත ඊතලයක් ඇඳලා ඒකේ ලියනවා පරිශීලක නාමය හා මුරපදය කියලා ඉහළින් ලියනවා. ඒක දුන්නට පස්සේ ආපහු අපිට ඊතලයක් අඳින්න පුළුවන් පරිශීලකයා දෙසට. එතන කොට යාට ගන්න පුළුවන් විද්‍යුත් පොත්. එතකොට ඔය කරුණු ටික තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. මේකෙදි දැන් ඇඳපු සන්දර්භ සටහන බැලුවොත් මේකේ තියෙනවා බාහිර භූතාර්ථ තුනක් තියෙනවා. NITL පුද්ගලයා, පරිශීලකයා හෝ සාමාජිකයා. ඊළඟට අපේ ලිප්ස් කියන පද්ධතිය තියෙනවා. එතකොට අපි අනික් ඔක්කොම දත්ත ගැලීම් ටික සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට ඒවා ටික නම් හරියට අපි නම් කරලා තියෙනවා. ඔය ටික සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔබට මේකට ලැබෙන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. ඒ කියන්නේ ලකුණු 15ක් ඔබට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නයට උත්තර දෙන විදිහ. මේ විදිහට ඔබ කරුණු හොඳට ධාරණය කරලා පියවරෙන් පියවර මේ විදිහට මේ රූප සටහන ඇඳනම් ඔබට මේක කරන්න පුළුවන්කම තියෙනවා.